තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා පචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං තේ සදා පූජනීය වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ සෑම දිනම දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ විදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනම මේ කය එක තැනක තියනවා වගේ සිතත් තැන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී හැම දිනම බොහෝ වමනාවෙන් මේ මොහොතේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. සම්මුතුනි අතීතයේදී ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකයේ උනතරන් පහළ වෙන්ට ඇති. අපිත් මිනිස්ය වෙලා ඉන්න ඇති. ඒ ඒකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා අපි හැම කෙනෙක්ම මේ දුක් සහගත සසරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මේ යත දුවන සැරිසර නැත්ත වෙලා පින්වතුනි මේ දුක් සහගත භව ගමන අපට කවදාම හරි දවසක නිමා කරන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කළ සත්‍ධර්මය හොඳින් අහලා ඒ ධර්මය අවබෝධ කරගත්තොත්. ඉතින් ඒ ධර්මය අවබෝධ කරගන්නට නම් සුනාත ධාරේත චරාත ධම්මේ ධර්මයේ හොඳට අහන්න ඕනේ. අහගත්ත දහම් කර්ම සිත් තුළ ධාරණය කරගන්නටත් ඕනේ. ඊට පස්සේ ඊට අනුව ජීවිතයෙන් ක්‍රියාත්මක කරන්නට ඕනේ, හැදෙන්නට ඕනේ. ධර්මය තුළ අපිට හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. ධර්මය පිළිබඳව අපේ සිත් තුළ මතකයක් නැත්තම් අපේ සිත් තුළ ධර්මය ධාරණය වෙන්නේ නැහැ, මතක හිටින්නේ නැහැ. අපි සකසා ආදරෙන් ඉතාමත් ඕනෑකම් ධර්මය ශ්‍රවණය නොකළොත් ඒ නිසා මුලින්ම මතක් කළේ බොහෝම වමනාවෙන් ධර්මය ශ්‍රවණය කරන්ට කියලා. ඇයි පින්වතුනි ඒ තරම් වමනාවක් යොදලා ඒ තරම් ඕනෑකමකින් යුක්තව අපි මේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේ? වෙන මොකක් නිසා නෙවෙයි, මේ සංසාරයේ ඇති දුක්ඛදායක ස්වභාවය නිසා. ඒ දුක නතර කරන්න පුළුවන් එකම තැන එකම තොටුපළ සත්‍යඥාන අවබෝධය නිසා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ නමුත් අද දවසේ අපට නොපෙනෙන නොතේරෙන සසර ස්වභාවය ගැන ඉස්සෙල්ලම කෙටියෙන් යමක් මතක් කරන්නම්. නැවත හැම දිනාටම මතක් කරනවා මේ කියන හැම කරුණක් පාසාම හිත වෙනතකට යවන්නේ නැතුව බොහෝ වමනාවෙන් ශ්‍රවණය කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ උප්පා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජනං සංධාවතං සංසාරිතං මම ජීවිතං භාකංච මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ පණවන්න පුළුවන් කමකුත් නැහැ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුබලත්මා බොහෝ කාලයක් සසරේ මේ ඇත දිවුව සැරිසරුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වතුනි සසර දිවෙනවා සැරිසරනවා කියනකොට බොහොම ප්‍රියශීලී ප්‍රිය ස්වභාවයකින් නම් අපි ඒ ගමනාවේ නැහැ ඇවිල්ලා නැහැ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරේන ගමනේදී තම තමන්ට ඇඟලේ කිවිකල් ලැබූ ආදරණීය මව්මල දුකට අඳපු සඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා ඒ වගේම දාර්ය මහත්මයන් හරියම්බ කළ පෝෂණය කළ තමන්ගේ පියාමල දුකට අඳපු කඳුළු එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම පුංචි කාලේ ඉඳලා බොහෝ මාදරෙන් හදාගත්ත තමන්ගේ දුව පුතා මරණ වෙලාවේ ඒ දුකට අඳපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම තමන්ගේ සහෝදරය සහෝදරී ඥාතීන් හිතයිසින් අසුළු වාසීන් මරණ වේලාවේදී ඒ අය වෙනුවෙන් අඳපු කඳුළු එකතු කළොත් සිව් මහා සමුද්‍රයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ විතරක් නෙවෙයි මේ දීර්ඝ සංසාරේ යනකොට තමන් තිරිසන් ආත්මවල ඉපදුන වෙලාවේදී මස් පිණිස තමන්ව මරණකොට ශරීරයෙන් ගලාගෙන ගිය රුධිරය එකතු කරන්න පුළුවන් නම් ඒකත් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේමයි පින්වතුනි අද අපි මේ විදිහට හිටියට මේ සංසාර ගමනේ යනකොට ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටිලා කිසි කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් නැතුව ජීවිත අවසන් වෙච්ච වරලෝ ඕන තරම් තියෙන්ට ඇති අතපය හතරම නැතුව පිළිත් වෙලා කිසි කෙනෙකුගේ පිහිටක් සරණක් නැතුව ජීවිත අවසන් වෙච්ච වරලෝ ඕන තරම් තියෙන්ට ඇති රෝගී වෙල ගිලන් වෙල තමන්ගේම මලමුත්‍ර ගුලී වැටිලා ජීවිතය අවසන් වෙච්ච වරලෝ ඕන තරම් තියෙන්ට ඇති කෝරි කුෂ්ඨ දත හැදිලා ජීවත්ව ඉන්නම පනෝ ගහල කරන ජීවිත ඕන තරම් ඇති ගස්කල් පර්වත වලින් වැටිලා හිත පුඩු වෙලා නැත ජීවිත ඕන තරම් ඇති නමුත් භවයෙන් වැහිලා නිසා අපිට පේන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සසර ස්වභාවය පෙන්නලා සුගතෝ සාස්ත්‍රෝ මහසී නැවතත් මෙහෙමත් දේශනා කරනවා පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් කැරෙන්න මේ ලෝකේ කවුරුවත් මගේ වචන විශ්වාස කරන්නේ නැහැ කියලා. අඳපු කඳුළු මොහොතේ වතුරට වඩා වැඩි කියලා කිව්වහම අපිට හිතෙන්නේ මේක වෙන්න බැරි දෙයක් කියලා. මේ අතිශෝක්තියක් අති වර්ණනාවක් බය කරන්න හදනවා බාර කරලා දෙන්න හදනවා කියලා. මොකද වැවක් විඳක් ගත්තත් වතුර කියන එක අපිට ගොඩක් වගේ දැනෙන්නේ. නමුත් පින්වත්නි බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයක් යදහන්න ඕනේ. බුදුහාමුදුරෝ කියන්නේ කෙනෙක් යහපතට ගන්නවත් බොරු කියන කෙනෙක් නෙවෙයි. අපි සසර මෙච්චර දුක් විඳලා තියෙන හින්දාමයි බුදුරජාණන් වහන්සේ මේ සතර ස්වභාවය මේ විදිහට පෙන්වා වදාළේ. සසරේ එච්චරපි දුක් වින්දත් පින්වතුනි තාමේ දුක නිමා වෙන්න නිමා කරගන්න මාවතකට අපිට එන්න බැරි වෙලා බුදුහාමුදුරුවෝ සතර දුක් නිවන ධර්මය දේශනා කළ ශාස්ත්‍රඥ වහන්සේ පහළ වෙච්ච යුගයක් වුණාට ධර්මයේ නැමැති ආලෝකයේ ලෝකයේ තුල තිබුණට අපේ හදවත් තුළ අපේ ජීවිතය තුළ තාම අඳුරක්මයි දැල්ලා තියෙන්නේ, අඳුරක්මයි ඇතිවලා තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යධර්මය අපිට මේ ජීවිතයේදී හරි අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මේ සංසාර ගමන අපි හැම දිනාටම මෙතකින් අවසන් කරගන්න පුළුවන්, සියලු දුක නිමා කරගන්න පුළුවන්. පින්වතුනි, අනන්ත සංසාරය ගැන සංසාර දුක් විඳ දුක ගැන මම මතක් කළා. නමුත් අපිට ඒක දැනෙන්නේ නැහැ, ඇඟට තේරෙන්නේ නැහැ අපිට අවිද්‍යාවෙන් වෙහිලා නිසා, හොඳයි නොපෙනෙන නිසා, නොතේරෙන නිසා. අතීතයේ විඳ දුක් ඔක්කොම පැත්තකින් තබමු. හැම කෙනෙක්ම තම තමන්ගේ ජීවිතවලට යොමු වෙලා බලන්න, උපන්න දවසේ ඉඳන් මේ මොහොත වෙනකන් මේ ජීවිතයට ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු කරදර දිහා, ඇතිවෙච්ච හිත් වේදනාවන් කොච්චරද, කායික වේදනාවන්, ඒ වගේම නොයෙක් ප්‍රශ්න ගැටලු දිහා බලන්න. මේ ටික ගත්තහම අපිට අපේ ජීවිතය කියන්නේ අපි හිතන තරම් සුන්දර දෙයක් නෙවෙයි කියලා තේරෙයි. පින්වතුනි, මොහොතේ වතුර ගොඩාක් තියෙනවා. එක වතුර දෝතක් අතට අරගෙන බැලුවොත් අපිට පෙනෙන්නේ වතුර ලුණු රහයි කියලා. ඒ වතුර දෝත අපිට මෙම්මක් වෙනවා, අනන්ත ජල සාගරෙම මැනගන්න අවශ්‍ය නැහැ මොහොතේ මැටින් අගින් එහා කෙරවලින් ටික ටික බීලා බලන්න. එක වතුර දෝත අපිට මෙම්මක් වුණා, අනන්ත පරිමාණ ජල සාගරේ මැන ගන්න. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් ඇති ගෙවුණු ලැබෙන අනන්ත පරිමාණ සංසාර සාගරේම මැන ගන්න. ඒ නිසා නොපෙනෙන අතීතයේ පැත්තකින් තබලා තමන්ගේ ජීවිතවලට යොමු වෙලා බලන්න. පුංචි කාලෙන්ද මේ මොහොත දක්වා විඳ දුක් හැට. ඒ විතරක් නෙමෙයි, ඔගොල්ලෝ ඔගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහලා බලන්න. ඇයි අපි ජීවත් වෙන්නේ කියලා, මොකටද අපි ජීවත් වෙන්නේ කියලා එහෙම ඇහුවහම තමන්ගින්ම තමන් ප්‍රශ්න කළොත් තමන්ට හම්බේ හොඳ උත්තරයක්. අපි ජීවත් වෙනවා කියලා හැම කෙනෙක්ම මේ කරන්නේ එකම දෙයක්. මොකද්ද? සැප සතුට දෙක ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙමින් ඉන්නවා. දුක ජීවිතයෙන් අයින් කරගන්න උත්සාහවත් වෙමින් ඉන්නවා. දුක අයින් කළා සැප ළඟා කරගන්නයි අපි හැම දෙනාම උත්සාහවත් වෙන්නේ, කටයුතු කරන්නේ. ඒ අපිට ඒක පේන්නේ නැහැ. අපිට පේන්නේ ප්‍රසවක් කරනවා, වැඩට යනවා, ඉගෙන ගන්නවා, මේ වගේ කටයුතු ටිකක් විතරයි. නමුත් මේ හැම එකකින්ම කෙරෙන්නේ කරන්නේ මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ අපි ජීවිතයට සැනසෙල්ලක් ජීවිතයට රැකවරණයක්. පින්වතුනි, උපන්න දවසින්ද මැරෙනකම්ම මනුස්සය විතරක් නෙවෙයි හැම කෙනෙක්ම හොයන්නේ සැපසෙන සිල්ල දෙක. උත්සාහවත් වෙන්නේ අයින් කරන්න දුක. නමුත් අවාසනාවන්ත කාරණාව මේ මුළු ලෝකයකටම ලැබිලා නැත්තේ ඔය කාරණා දෙකමයි. ජීවිතේ පුරාවටම හෙව්වේ සැපසට දෙක, ඒ නොලැබුණේ සැපසට දෙකමයි. ජීවිතේ පුරාවටම උත්සාහවත් උනේ අයින් කරන්න ජීවිතේ තියෙන දුක, ඒත් හැමෝටම දැරි උනේ ඒ ටිකමයි. ඒකට හේතුවක් තියෙනවා. සැප හොයන අපි සැප ජීවිතේ ලැබෙන්නේ කොහොමද කියන කාරණාව හොයලා නෙමෙයි සැප ගන්න උත්සාහවත් වෙන්නේ. දුක අයින් කරගන්න උත්සාහවත් වෙන අපි දුක ඇති වෙච්ච හේතුව හොයලා නෙවෙයි දුක නැති කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි දුක අයින් කරගන්න බැරි වෙලා ළඟා කරගන්න බැරි වෙලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ලෝකයේම හරියට පළඟ ගැටිය ටිකක් වගේ කියලා. පින්වතුනි, පහරක් පත්තු කරලා තියෙන වෙලාවට පළඟ ගැටිය මොකද කරන්නේ? මේ පහන් දැල්ලට හරිම කැමති, හරිම ආසයි. තමන් ආස කරන දේ, තමන් කැමති වෙන දේ ලබා ගන්න දෙයක් දුක. ඒ දුක නැති කරන්න පළඟටිය මොකද කරන්නේ? පහනට පයින්නවා. පැනනහම පිච්චෙනවා, දුක එනවා. නමුත් ටිකක් හරි පණ තිබුණොත් යමක්ද දුක, යමකින්ද දුක ආවේ, ඒ පහන දැල්ලටම නැවත තණ්හ කරනවා. මැරෙන කම්ම කරන්නේ දුකම විඳින්න, දුකටම තණ්හා කරනවා. ඒත් ඒ බව දන්නේ නැහැ. පළඟටිය දන්නේ නැහැ, මම තණ්හා කිරුවේ පහන් දැල්ලට නම් ඒ තණ්හා කිරුවේ දුකට නේද කියලා. එයා හිතන්නේ පිච්චුලෙන දුක අනිකක්, පහන් දැල්ල අනිකක් කියලා. දුක නැටි කරගන්න කියලා ගත්ත දේ එයාට දුකක් වෙලා. බුදුහාමුදුරුවෝ දැක්ක මේ මුළු ලෝකෙම හරියට පණ ගැටිය වගේ. දුක නැති කරන්න කියලා බොහෝ දේ කරනවා. කරන කරන හැම දෙයකින්ම දුකම නිර්මාණය වෙනවා. ඉතින් මේ පළඟැටියගේ ස්වභාවයත් ලෝකයාගේ ජීවන ස්වභාවයත් වෙනසක් නැහැ කියලා දැක්ක බුදුරජාණන් වහන්සේ, අනේ මේ ලෝකයට දුක කියලා දෙන්න ඕනේ, දුක ඇති වෙන හැටි කියලා දෙන්න ඕනේ, නැති තැන කියලා දෙන්න ඕනේ, නැති වෙන මාර්ගය කියලා දෙන්න ඕනේ කියන කරුණාවෙන්මයි ලෝකෙ පහළ වුනේ. දුක පෙන්නලා දුක නැති වෙන්න මාර්ගය කියලා දෙන්න බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුනේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ, ඒ බුදුහාමුදුරුවෝ අපේ ශාස්ත්‍රඥ වහන්සේ, ඒ පින්වතුනි අවාසනාවකට අද අපි තාම කරන්නේ මේ ධර්මයේ නොදන්නා ලෝකයා දුක නැති කරගන්න කරන විදිහට. පින්වතුනි, මම මේ පින්වතුන්ට බණ කියන්න මෙතනට ඉඳගත්තේ සත්පාපස්ස ගාතව මාතෘකා කරලා. නමුත් මට හිතුණයි මාතෘකාවට විනර්ශ යමින් චතුරාර්ය සත්‍ය ටිකක් කියලා දුන්නත් හොඳයි කියලා. එක බණ පදයක් හෝ මොහොතකට හරි ඔයගොල්ලන්ට තේරුණොත් ඒගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ජීවිතවලට බොහෝ කාලයක් රැකවරණය පිණිස පවතී, සැනසීම පිණිස පවතී. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා මතක් කළා දුක පෙන්නල, දුක ඇති වෙච්ච හැටි පෙන්නල, ඒ හේතු නැති කළාම දුක නැති වෙන හැටි පෙන්නල, ඒ දුක නැති කරන දෙන මාවතක් පෙන්වුවා. නමුත් එබඳු දේශනා මංකල බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියමින් අපි බෞද්ධයි කියමින් පින්වතුනි අද අපි දුක නැතිකරන්න කරන ක්‍රමය බලන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු ක්‍රමයද කියලා. අපි මේ කරන ක්‍රමයට දුක නැති වුණොත් මෙසක පුදුමේ දුක නැතිවීම පුදුමයක් නෙවෙයි. පින්වතුනි මේ බෞද්ධ සහ අබෞද්ධ කියන පිරිස සැබෑවටම යථාර්ථවාදීව බෙදෙන්නේ මේ චතුරාර්ය සත්‍ය දන්නාකම හා නොදන්නාකම මත. චතුරාර්ය සත්‍ය නැමැති ධර්මතාවයේ අවබෝධය සහ අනවබෝධය මතයි බෞද්ධ අබෞද්ධ වෙන්නේ. බෞද්ධ නොවන අබෞද්ධ ලෝකයාට දුක ගැන, දුකේ ඇතිවීම ගැන, දුකේ නැතිවීම ගැන, නැති කරන මාර්ගය ගැන දැනුමක් තියෙනවා බෞද්ධ නොවන අයට. හැබැයි ඒ දැනුම නිවැරදි නෑ. අපි ඉස්සෙල්ලා බලමු මේ ලෝකේ අය අපි දුක නැති කරන්න කියලා මුළු ජීවිතයම වියපහදම් කළා, මුළු ජීවිතයම කටයුතු කරන අපි චතුරාර්ය සත්‍ය දන්නේ කොහොමද කියලා. අපි මේ ලෝකේ අය බෞද්ධ නොවන හැමෝම දුක දන්නවා, ලෙඩවීම දුකයි කියලා දන්නවා, මහලු බව දුකක් කියලා දන්නවා, මරණය දුකක් කියලා දන්නවා, අප්‍රියංලා ඉක්මන දුකයි කියලා දන්නවා, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා දන්නවා. හිතන බලාපොරොත්තුන කැමති දේවල් නොලැබුණොත්, ලබා ගන්න බැරි වුණොත් ඒව දුකයි කියලා දන්නවා, කායික විහිස මානසික විහිස දුකක් කියලා දන්නවා. හැබැයි මේ ඔක්කොම දුක ගැන දන්නේ මෝඩ විදියට. දුක ගැන දන්නවා මෝඩකමට. මොකද මේ දුක තමන්ගේ කියලායි දන්නේ, මේ දුක අනුන්ගේ කියලායි දකින්න, දුක ආත්ම කරගන්න. ඒ කියන්නේ ඉපදින්නේ තමන්, ඉපදින්නේ තව පුද්ගලයේ සත්‍යයේ, ලෙඩ වෙන්නේ මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මැරෙනවා, මාත අප්‍රියන්වා එක්කේ මේ දුක ඇවිල්ලා, මට ප්‍රියන්ගේ වෙන්වීමේ දුක ඇවිල්ලා කියලා තමයි දකින්නේ. මගේ අම්මා තාත්තා අයියා අක්කා ලෙඩ වෙලා මහලු වෙලා මරණයට පත් වෙලා, එහෙම තමයි අපිට දුක එනවා කියලා දුක දකින්නේ අපි. මේ ලෝකය දුකට හේතුවකුත් දකින්නවා. මොකද්ද දුකට තියෙන හේතුව? ගෙයක් දොරක් නැත්තම් දුක එනවා, මිල මුදල් නැත්තම් දුක එනවා, යාන වාහන නැත්තම් දුක එනවා, කුඹුරු වතු පිටි ඉඩකඩ මේවා නැති වුණොත් දුක එනවා. දුකට හේතුව ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුව දරුවෝ කියන මෙන්න මේවා නැත්තම් දුක එනවා, දුක් විඳින්න වෙනවා කියලා තමයි ලෝකයා දන්නේ. ලෝකයේ දුක් නැති කිරීමකුත් දන්නවා. ගෙවල් දොරවල් තියෙනවා නම්, යාන වාහන තියෙනවා නම්, ඉඩකඩම් තියෙනවා නම්, මිල මුදල් තියෙනවා නම්, දුවදරුවෝ ඉන්නවා නම්, දුක නැතුව ඉන්න පුළුවන් කියලා දන්නවා. කවුරු දුක් නැතිකමට දුක්ඛ නිරෝධයට කැමති? දුකේ නිවීම, දුකේ නැතිකම, දුකේ නැතිතන දැක්කොත් ඉදිරියෙන් පිටපස්සෙන් කෙනෙක් අදින්න ඕනේ, එයා ගහගෙන යන්නේ ඉමේමයි. ඉතින් දැන් ලෝකේ ඔක්කොම දකින්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩන් මිල මුදල් දුවදරුව ඉන්නවනම් තියනවනම් දුක නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේ ලෝකයා ගෙවල් හදනවා දුක නැතුව ඉන්න, දරුවෝ හදනවා දුක නැතුව ඉන්න, යාන වාහන ගන්නවා දුක නැතුව ඉන්න, මිල මුදල් හොයනවා දුක නැතුව ඉන්න, ඉදකඩන් කුඹුරු වතු පිටි ගන්නවා දුක නැතුව ඉන්න. පින්වතුනි, ඔය විදිහට දුක දැකලා, ඔය විදිහට දුක දැකලා, ඔය විදිහට දුකේ ඇතිවීමක් දැකලා, ඔය විදිහට දුකේ නිරෝධයක් දැකලා, මේ විදිහට දුක් නැති කරන ප්‍රතිපදාවක හැසිරෙන ලෝකයටයි බුදුරජාණන් වහන්සේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධී අඥානං, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය අඥානං කියලා දේශනා කළේ. පින්වතුනි, ඔය ක්‍රමය, ඔය ටික මේ ශාසනයෙන් බැහැර අයටත් තියෙනවා දන්නවා. අපි දුවනන් වාලේ ඔහේ දුවන මිසක අපි නිකන්වත් හිතන්නේ නැහැ. හිතන්ට අවැසි නුවණක් ලැබුණට මන මුස පීති මනුස, උසස් මනසක් තියෙන නිසා මනුස්සයා කියනවා. නමුත් ඒ උසස් මනසෙන් අපි කොච්චර වැඩ ගන්නවද කියන කාරණාවයි තියෙන ප්‍රශ්නේ. ආහාර නිද්‍රා භය මෛත්‍රණංච සාමාන්‍ය මෙතත් පසුබිය සමාන. ධම්මේන තේසා මදිකෝ විශේෂා ධම්මේන හීන පසුබිය සමාන කියලා පොඩි වචන ටීකා කර දෙලා ඇති සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ආහාර හොයාගන්න එක, බය දුරු කරන එක, නිදා ගන්න එක, වර්ගය බෝ කිරීම කියන කාරණා හතර මනුෂ්‍යයටයි තිරිසනටයි දෙන්නටම සමානයි, පොදු එකයි. මනුෂ්‍යෙක් නම් මනුෂ්‍යයේ විශේෂ ධර්මයක යුක්ත වෙන්න ඕනේ. ධර්මයෙන් හින පසුබිරි සමාන, ධර්මයෙන් හින පුද්ගලයා වෙනසක් නෑ අර කාරණා හතරෙන් යුක්ත තිරිසනාට කියලා කියනවා. ඉතින් අපි කවුරුත් හිතන්නේ මිල මුදල් තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා අපිට හිතෙනකොට අපි කවුරුත් හිතුවේ නෑ, හිතන්නේ නෑ. එහෙනම් කෝටි ප්‍රකෝටි ගණන්, බිලියන ගණන් මුදල් තියෙන මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒ අය දුක නැතුවද ඉන්නේ? ඒ අය ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? එහෙනම් අපි මේ රුපියල් කීපයක් හොයාගෙන දුක නැතුව ඉන්න හදන්නේ? හොඳට ගෙවල් දොරවල් තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා අපේ හිතට දැනෙනවා නම්, හැඟෙනවා නම්, මහ විශාල ගෙවල් දොරවල් හදාගත්ත අය දුක් නැතුව ඉන්නේ? යාන වාහන ඉඩකඩම් තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා අපිට හිතෙනවා නම්, එයි අපි අපෙන් අහන්නේ නැත්තේ? එහෙම යාන වාහන ඉඩකඩම් මිල මුදල් තියෙන අය දුක නැතුව ඉන්නේ? ඒ අය ඉපදෙන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? එහෙනම් මම ගියක් හදලා වාහනයක් හදගෙන ඉඩකඩමක් ගත්ත කියලා මම අජරාමර වෙයිද? අපි අහන්නේ නැහැ, අපි හිතන්නේ නැහැ. නමුත් දුක නැතුව ඉන්න පුළුවන්, දුකෙන් මිදෙන්න පුළුවන් මෙහෙම කළහම කියලා අපි හැමදෙනාම දුක නැතුව ඉන්න උත්සාහවත් වෙනවා. නමුත් දුක නැති වෙලා නැහැ. හරියට අර මල් පාපු නරියා වගේ. එක්තරා නරියෙක් දවසක් බඩගිනි වෙලා ගමනක් ගියා. බඩගිනි වෙලා යනකොට කැලේ පැත්තේ ඈත තියා දැක්කලු රතු පාට මස් පිරිච්ච මස් එල්ලපු ගහ. නරියට හරි සතුටුයි. හරි ඉක්මනට ගියා. යනකොට ගහේ විතරක් නේ ගහ යටත් මස් තියනවා වැටිලා දැක්කා. ඉක්මනටම ගිහිල්ලා අර වැටිලා තියෙන මස් වගේ දෙන්නේ නැදී කන්ද කටට ගන්නකොට තේරුණා මස් නෙවෙයි කියලා. මොකද මේ නරිය රැවටලා තියෙන මස් කියලා එරබුදු මල් විපිච්ච ගහක මල් එරබුදු මල් වලට. දැන් ගහයක තියෙන දේ මස් නෙවෙයි කියලා පැහැදිලි. ටිකක් වෙන උඩ බලගෙන ඉන්නකොට එකක් දෙකක් ගහින් වැටුණා. වැටෙනකොට ඒව මස් වෙන්නට කියලා පැනලා ඒක කෑවා. කාලා බලනකොට ඒකත් මස් නෙවෙයි. දැන් ගහයට තියෙන දේත් මස් නෙවෙයි, ගහින් වැටුණු දේත් මස් නෙවෙයි. ඒ දෙකේ අත්දැකීමක් ගන්න කරමින් මෝඩ නරිය ගහ උඩ දිහා බලාගෙන නොනම නමුත් ගහ උඩ තියෙන මස් අනේ මේක මං ගන්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්නවා. අපේ ජීවිතයේ දිහා බලන්න. අතීතයේදී මීට අවුරුදු 5කට 10කට ඉස්සෙල්ලා ඕගොල්ලෝ හැම වෙලාවෙම හිතන්නේ ඇති තව අවුරුදු 5ක් තව අවුරුදු 10ක් විතර ගියොත් නම් මේ ප්‍රශ්න කරදර ගැටලු ගොඩාක් දුරට ඉවර කළා බොහොම සැහැල්ලුවෙන් ඉඳ පුළුවන් කියලා ඕගොල්ලන්ට හිතෙන්නේ ඇති. නමුත් හිතුණා ඒ අවුරුදු 5 10 ඇවිල්ලා දැන් මේ වර්තමානයකට ආවා එහෙම තැනකින් බලාපොරොත්තු එහෙම මොකුත් නැහැ. ප්‍රශ්න ගැටලු ටිකකින් ජීවිතේ ගිහිල්ලා තියෙන්නේ. අර ඒක මස් නෙමෙයි වගේ තේරුණා. ඒ කියන්නේ සැප නෙමෙයි කියලා තේරුණා. ඉකුත් වෙමින් පවතින ඒ කියන්නේ වැටෙනදී වගේ ඉකුත් වෙමින් පවතින වර්තමානයක් බලනවා අපේ ජීවිතයේ ඒ තරම් සැපක් නැහැ. සැප විඳින්නේ නැහැ අපි විඳින්නේ සැප හොයනවා තමයි. හැබැයි ජීවුම අතීතය ඉකුත් වෙමින් පවතින වර්තමානයක් කියන මේ දෙකේ අත්දැකීමක් ගන්න බැරි අපි අතීතයට සයාගෙන ඉන්නවා. හෙට දවසේදී නම් මේ ප්‍රශ්න කරදර ගැටලු ඔක්කොම නැතිව ජීවිතේට සාන්තියක් ලැබෙයි කියලා. ඔගොල්ලෝ දකින්න අපි බලාපොරොත්තු වෙන අනාගතය කියන එකත් වර්තමානයක් එක්ක දවසට අද මේ වගේ මේ ස්පර්ශයක් තමයි ස්පර්ශ කරන්න වෙන්නේ කියලා. ඉතින් මම මේ මතක් කරේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේම මේ ලෝකය කරන මේ වැරද්ද නතර කරන්න. තම තමන්ගේ මහල බලන්න. අපි බෞද්ධ අපි බුද්ධිමත් බුදුහාමුදුරුවෝ අපේ සංස්කෘතුන් වහන්සේ නමුත් මම ඉස්සෙල්ලා කිව්වා අබෞද්ධ ලෝකය ගාව තියෙන දර්ශනය. ඇත්තටම මේ සත්‍ය පුද්ගලෙකින් හේතුඵල ධර්මයක් තියෙන්නේ. දිට්ඨියට අනුව තමයි වාචා කම්මදාචීව කියන ටික. දිට්ඨියට අනුව තමයි සංකප්ප වාචා කම්මදාචීව කියන කාරණා. ඒ කියන්නේ දිට්ඨියට අනුවයි හිතන්නේ, දිට්ඨියට අනුවයි කියන්නේ, දිට්ඨියට අනුවයි කරන්නේ, දිට්ඨියට අනුවයි ජීවත් වෙන්නේ. සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන ටික සරල වචනෙන් ගන්න දිට්ඨිය කියන්නේ දර්ශනය. කෙනෙකුට තියෙනවා මේ ලැබවීම මහලු බව දුකයි, ගෙවල් දොරල් යාන වාහන නැතිනොත් දුක විඳින්න වෙනවා, ඒව තිබුණොත් දුක නැති වෙනවා කියලා දන්නකොට අන්න එයාගේ දර්ශනය. ගෙවල් දොරල් යාන වාහන කියන ඒවා හදාගත්ත දුක නැතු ඉන්න පුළුවන් මොන්න එයා දුක දුක ඇතිවීම නැතිවීම දැක්කා. නිරෝධය පිළිබඳ දර්ශනය කියන මාර්ගයක් දන්වා යා. ඉබේමයි මොකද්ද? ගෙවල් දොරවල් එහෙනම් හදාගත යුතුයි, මෙලමුදල් හෙවිය යුතුයි, යාන වාහන ඉදකට මෙව ගත යුතුයි කියන එක තමයි මාර්ගය ඇදියට තේරුනේ. දැන් දික්කයට අනුව සංකප්පය හැම වෙලාවෙම කාම සංකප්පයක් යට තියෙන්නේ. ගෙයක් හදන්න කොහොමද, මුදල් හොයන්න කොහොමද, දරුවට උගන්න ගන්න කොහොමද, දරුවා හදා ගන්න කොහොමද, කුඹුරක් ගන්න කොහොමද, කුඹුර වැඩ කරන්න කොහොමද කියලා බලන්න ඕගොල්ලන්ගේ මනස දිහා ඔය සංකල්ප ටික නෙවෙයිද තියෙන්නේ කියලා. දිට්ඨිය ඔහම වුණාම සංකප්පේ කාම වෙනවා කියන එක වෙන්නේ ඉබේමයි. දැන් වචන කතා කරන්නේ, වචනිය උදව් කරගන්නේ ගෙවල් දුරවල් යාන වාහන ඉද කඩම් මිලම්ගල් කියන කාරණාවන් හොයාගන්න ලබා ගන්න පුළුවන් වෙන ආකාරයේ වටපිටාවකමයි. කය වැරැත්ම තියෙන්නේ කායික ක්‍රියාවන් කරන්නේ ඒ සඳහාමයි. ඒකදී හොරකම් කළා හෝ සත්තු මරලා හෝ රාමේ වර්ග එයාට ඒක වේදයක් නෑ. අවශ්‍ය ඉලක්කය යෝනි. එයා ජීවත් වෙන්නේ ඒ විදිහට. මේ දර්ශනේ නැත්නම් දික්තියෙන් තමයි පුද්ගලයා කියන තැන පාලනය වෙන්නේ. මේ ලෝකේ අනිත්‍යව පාගගෙන තලාගෙන හරි ඇයි මේ විදිහට යන්නේ? ඇයි මේව මේ තරම් හොයන්නේ? ඇයි මේ තරම් මේ වස්තුන් කෙරේ කෑදරකම්? එයා මනසින් දන්නව දුක් නැති වෙන්නේ මේකෙන් දියෙන් කියලා. ඒ දුක් නිරෝධයයි හඹාගෙන යන්නේ. නමුත් මුතුනි ඔබඳු ලෝකේට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඔබලෝ දුක දන්නේ, දුක ඇතිවීම දන්නේ, නැතිවීම දන්නේ, නැති කරන මඟ දන්නේ කියලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං කියලා මේ ධර්මතාව හතරගෙන නිවැරදිව දකින්නේ කොහොමද? එච්චරයි දෙන්න ඕනේ අවශ්‍යතාවය ජීවිතයකට. ඒ දර්ශනය විතරයි දෙන්න ඕනේ. දර්ශනය දුන්නාම එයා ඊට අනුව නිතරම හිතනවා, ඊට අනුව කියනවා, ඊට අනුව කරනවා, ඊට අනුව ජීවත් වෙනවා කියන ගොඩ නැගෙනවා. දර්ශනීය වැරද්ද, දිට්ඨියේ වැරද්දයි තියෙන්නේ. ජීවිතය වැරදි වෙන්න දිට්ඨියේ නිවැරදිතාවයයි අවශ්‍ය. දිට්ඨිය නිවැරදුනොත් හිතීම, කීම, කිරීම සහ ජීවත් වීම නිවැරදි වෙනවා කියන එක වෙන්නේ ඉදේමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුක පිළිබඳව. කොහොමද දුක දේශනා කළේ? ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියලා අර ඉස්සලා තිබු දුක් ටික ඔක්කොම කියලා සංකීර්ණ පංච උපාදාන ඛණ්ඩ දුක් කියලා. ඒ දුක තමන්ගේ නෙවෙයි, ඒ දුක අනුන්ගේ නෙමෙයි, තමන් සහ අනුන් කියන දෙන්න නිසාමත් නෙමෙයි. මේ දුක ධර්මතාවය, දුක කියන එක හේතු ප්‍රත්‍යය කියලා පෙන්වනවා. දුකට හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කළේ තණ්හාව කියලා. දුක් නිරෝධය දේශනා කළේ ඒ තණ්හාවගේ තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා. ප්‍රතිපදාව පෙන්වන මොකද්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. මම ඒක කෙටියෙන් අවස්ථානුකූලව විස්තර කරලා දෙන්නම්. විස්තර කරලා දෙන්නම්. දුක්ඛේ ඥානං ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් ලෝකයා අර දුක් ටික විස්තර කළා. ඒ දුක තමන්ගේ කියලා දැක්කත්, දුක අනුන්ගේ කියලා දැක්කත් දුක අරඹ මෝඩකමක් තිබුණා. බුදුහාමුදුරුවෝ දේශනා කළා දුක අරඹ නුවණක් ඇති කරගන්න. දුක්ඛේ ඥානං. ජාති, ඉපදීම දුකයි, ලැබීම දුකයි, මහලු බව දුකයි, මරණය දුකයි. මේ දුක් ටික පෙන්නලා මේ දුක කියන එක පංච උපාදාන ස්කන්ධයකයි තියෙන්නේ. එතකොට විමුක්ති පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ ස්වභාව ධර්ම, හේතුඵල ධර්ම හටගත්ත දෙයක්. මම පොඩි උපමාවක් ගත්තොත් මේ ළඟ තියෙන ගහ ගන්න කොස් ගහ තියෙනවා. ඔය ගහට පොස් ඇටයක් නිසා පැලවෙච්ච එකක්. ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක් ඒ ගහ. ඒකට තිබුණ කුඩාම කුඩා ළම අවධියක්, කුඩා කාලයක් තිබුණා. ඔය කොස් පෙළේට තරුණ කාමක් තිබුණා. තලත් දැන් වයසක් තියෙනවා. බලන්න ටිකෙන් ටික ටිකෙන් ටික ඔය ගහ දිරනවා, වයසට යනවා, මහලු බවක් තියෙනවා. ඔය ගහත් මැරෙන්න පුළුවන්, මැරෙනවා. ඔය ගහට නොයෙක් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ජාතිය, මේ ගහ ජාතිය ස්වභාව කොට, ජරාව නැත්නම් මහලු බව ස්වභාව කොට, මරණය ස්වභාව කොට, ව්‍යාධිය ස්වභාව කොට ඇති ධර්මයක්. අපි ගහේ ජාති ජරා මරණ කියන ධර්මතාව ටික දකින්න පුද්ගලෙක්ගේ කියලාද? පුද්ගලයෙක්ගේ කියලා කියනවද? නෑ, ධර්මතාවය. ඒ වගේ කෙනා කෙනා මම කියන මේ රූපය ගන්න, මේ රූපය කර්ම ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එක. මේ රූපයට තිබුණා ලදරු අවධියක්, කුඩා අවධියක්. මේ රූපය අනුක්‍රමයෙන් දිරනවා, මේ රූපය ලෙඩ වෙනවා, මේ රූපය මැරෙනවා. පින්වතුනි, ජාති ජරා මරණ කියන ධර්මතාවය අපි පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිතයටත් බාහිර වස්තුන්ටත් දෙකටම එකයි. ඔන්න පංච උපාදානස්කන්ධ දුක්ඛ, මේ දුක්ඛ රූප උපාදානස්කන්ධයේ හැටි. එතකොට දුකට හේතුව මොකක්ද? මේ දුක මම කියලා යමෙක් දකී නම්, මගේ කියලා යමෙක් දකී නම්, මගේ ආත්මය කියලා දකී නම්, එයා දුක ගන්න වෙනවා. තමන්ට දුක් විඳින්න තියෙන හේතුව තමයි බාරගන්න ලෝකේ දුක්ඛ, බර ගැනීම ලෝකේ දුක්ඛ. මේ දුක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගත්තා නම් එයා එදා ඉඳන් ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයට පත් වෙනවා. ජරා මරණ ස්වභාවකට ඇති කෙනෙක්. කෙනෙකුට පුළුවන් නම් මේ රූපය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්ද, එයාට මේ රූපයේ කෙරෙහි තණ්හාව ඉන්නේ නැහැ. රූපය මම, මගේ, මගේ ආත්මය කියලා පෙනෙන්නේ නැහැ. එහෙම වුණොත් එයා දුකෙන් මිදෙනවා. එයා මහලු වෙන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වූ අය නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සම්මාදිට්ඨි. රූපේ තියෙන සැබෑම ඇත්ත තේරුම් අරගෙන රූපය අරඹය තියෙන තමන්ගේ මනසේ තියෙන වැරද්ද අයින් කළා දුක නැති කරන්න පුළුවන් ක්‍රමයකුයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් අපි ඒ ක්‍රමය කවදාවත් හොයන්නේ නැත්තම්, පුරුදු කරන්නේ නැත්තම්, පුහුණු කරන්නේ නැත්තම් අපිට කවදාවත් පුළුවන් කමක් ලැබෙන්නේ දුකෙන් මිදෙන්න. මොකද බුදුහා සත්‍යවල දෙකක් තුනක් ලෝකේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළ දෙයට කියන සත්‍ය කියලා. ජීවිතයකද දුක එන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියන එක ඇත්ත නැත්ත නම් අපි වෙන එකක් කළා කියලා දුක නැති වෙන්නේ. ඉතින් මම මේ මුතුන්ට මතක් කරන්නේ, ගෙවල් දොරල් හදන්න එපා, ඉඩකඩම් ගන්න එපා, මිල මුදල් ගන්න එපා, දුවදරු හදන්න එපා, යාන වාහන ගන්න එපා කියන එක නෙවෙයි. ඒව එකතු කරන්න, ජීවිතේ ජීවත් කරගන්න. හැබැයි දෘෂ්ටි අයින් කරන්න, මේව කළ දුක නැතුව ඉන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටි අයින් කරගන්න. මේවා හොයලා දුක නැතුව ඉන්න බෑ. නමුත් ගත වෙන ජීවිතේ ජීවත් කරගන්න තමන් යුතුකම් ටික කරන්ද, රස්සාවක් කරන්ද, මුදල් හම්බ කරන්ද, ගෙයක් හදාගන්න, ඉඩකඩමක් ගන්න, මේ ආහාර පාන ටික නැතිවීමෙන් එන දුක වළක්ව ගන්න පුළුවන් එකේ. නමුත් මතක තබා ගන්න, අපේ ජීවිතයට දුක ඇවිල්ලා තියෙනවා ක්‍රම දෙකකින් කියන එක. ආහාර පාන නැතිකම නිසා දුක එනවා, කෙලෙස් ටික නිසා දුක එනවා. රස්සාවක් කළා, මිල මුදල් හොයලා, ගෙවල් දොරවල් හදාගෙන, දූ දරුවෝ හදාගෙන ආහාර පත්තේ නැතිකම එන නිසා දුක වාරණය කරගන්න පුළුවන්. නමුත් කෙලෙස් නිසා ඇති වෙන දුක මනස නිසා ඇතිවෙන වැරද්ද, මනසේ වැරද්ද නිසා ඇතිවෙන දුකකින් නැති වෙන්නේ නැහැ. මම ඔබට උපමාවක් කිව්වොත් ඕගලන්ට බඩගින්නක් ඇති වෙනවා. ඒක දුක. ඊට පස්සේ ගෙදර ඉන්න වෙලාවට පාළුයි කාන්ති තනිකමක් හිතට දැනෙනවා. ඒක දුක. දැන් දුක් දෙකක් තියෙනවා. දැන් පාළුව කාන්තිය තනිකම නැතිකරන්න කියලා බත් කෑවොත් හරිද? බත් කාලා පාළුව කාන්තිය තනිකම නැතිකරන්න පුළුවන්ද? බැ. හොඳයි. එහෙනම් බඩගින්න හොඳට. බඩගින්න නැතිකරන්න කියලා ටීවී එකක් දාලා හොඳ චිත්‍රපටියක් බලුවොත් ඒක හරියන්නේ නැහැ. දැන් මේ දුක් දෙකකින් ආපු හේතු දෙක. එකකින් දෙකම නැති කරන්න බෑ. පාළුව කාංශයේ තනිකම නිසා එන දුක නැති කරන්න ඕන අපි සින්දුවක් අහන ටීවී එකක් බලනොත් ඒ විදිහට කරනවා. නමුත් බඩගින්න දුකකින් නැති වෙන්නේ නැහැ. බඩගින්න දුක නැති කරන්න බත් කෑවොත් ඒකෙන් බඩගින්න දුක නැති වෙනවා. අර පාළුව කාංශයේ තනිකම නැති වෙන්නේ නැහැ. එහෙනම් අපිට වෙනවා බත් කකා ටීවී බලන්න. එතකොට මේ රෝග දෙකටම උත්තර හොයලා. ඒ වගේ මං කිව්වේ ගෙවල් දුරල් යාන වාහන නැතිකම නිසා එන දුකක් තියෙනවා අපිට ආහාර පත්තෙන්. ඒක එකක්. තේරුම් ගන්න තව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ කෙලෙස් ටික නිසා දුක එන, තණ්හාව නිසා දුක එන ටිකකුත් තියෙනවා. තණ්හාව නිසා වෙන දුක් ටික නැති කරන තණ්හාව නැති කෙරුවා කියලා ඕගොල්ලෝ රක්ෂාවක් නොකළොත් ගියන් තුරක් හදාගත්තේ නැත්තම් අවු වැසි කුලම් මැසි මදුරු කියන ටිකෙන් දුක් විඳින්නේදී රහත් තුනක් දුක් විඳින්නේදී ගියක් දොරක් හදාගත්ත පියාන වාහන ඉඩකඩම් මිල මුදල් හදාගත්තු අවුව වැස්ස පින්න ඔය ටිකෙන් දුක් නොවිඳින්න පුළුවන්. නමුත් කෙලෙස් ටික නිසා එන දුක් ටිකෙන් දුක් විඳින්නේදී බත්සක ටීවී බලනවා වගේ ඔගලන්ට වෙනවා. ගෙයක් දොරක් හදාගන්න තමා, මිල මුදලක් හොයන තමා, ඉඩකඩමක් වගා කරන තමා, ආහාර නැතිකම නිසා එන දුක ජීවිතෙන් අයින් කරන්න උත්සාහවත් වෙනවා වගේම කෙලෙස් ටික නිසා ඇතිවෙන දුක, ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, අත්යන් ආයෙත් වීම, ප්‍රියංගින් වෙනවීම, හිතන දේ නොලැබීම, මේ දුක් ටික ඉන්නේ තණ්හාව නිසා. මෙන්න මේ දුක් ටික නැති කරන්න ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගන්නත් වෙනවා. මේ කාරණා දෙකම යම් කිසි කෙනෙක් කළොත් එයාම සතර දිනුව කෙනෙක් වෙනවා මිසක එයාම ජීවිතයේ තුල තියෙන දුක අයින් කරගන්න උත්සාහවත් වෙන්නේ ජීවිතයෙන් දුක අයින් කරගන්න එක වෙනවා මිසක මේ දෙපැත්තෙන් එක පැත්තක් හෝ කරනවා එක පැත්තකට හරින කෙනා නිදු සියලු ආකාරයෙන් නිදු බව ඉන්නවා යන ගන්ට යන්නේ. ඒ නිසා කිමතුද්ද මතක් කරනවා මේ ජීවිතේ ජීවත් කරන ගමන්ම මේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතය ලැබුණ වෙලාවේ වැඩක් ගන්න උත්සාහවත් වෙන්න කියලා. ඕගලන්ට හිතෙන්න පුළුවන් ධර්මවලු ලොකු වෙලා විවේකයක් ආවහම මේ වැඩ කටයුතු කළා ඉවර වෙලා පින්දහම් කරනවා කියලා. නමුත් ජීවිතයේ ප්‍රශ්න ගැටළු ගලාගෙන ඉන්නේ හරියට මූදේ රළහමනවා වගේ එකක් එනකොට එකක්. මූදේ නාණ්ඩ යන කෙනෙක් රළ ගහන එක නතර වෙනකන් හිටියොත් නාණ්ඩ නාණ්ඩ පුළුවන් නේද? නාන කෙනා රළ නැද්දටම පැනලා නෑනෝ මතක නැවුර නාණ්ඩ පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගැටළු ඉවර වෙලා බණද්දාම භාවනාව කරනවා කියලා හිතන කෙනා සමානයි මූදේ රැළ ඉවර වෙලා නාන්නේ ඉන්න මනුස්සය හැටියට. එයාට කවුරුත් නාන්න හම්බෙන්නම නැතුව මැරෙන්න වෙන්නේ. බණද්දාම නැතුවම මෙලෙන් සමගන්න වෙන්නේ. නාන කෙනා රැළ නැද්දට යම් කිසි කෙනෙක් ප්‍රශ්න ගැටළු නයතුරු කියන කාරණා තියෙද්දීම ධර්මයට එනවා. එයා ජීවිතේ කවදා මාර දවසකට දනවා. ඉගෙනුවට මතක තබා ගන්න. ලෙඩු ඉස්පිරිතවල යන්නේ හොඳ වෙන්නේ නෙමෙයි. ජීවිතේ ප්‍රශ්න ගැටළු කරදර දුක තියෙන හින්දමයි බණ දහමක් ඕනේ. ඕවා ඉවර වුණාම බණ දහම ඕනේ නෑ අපිට. බණ දහම අවශ්‍යම ජීවිතයේ තියෙන දුකයි කරගන්න කියන එක මතක තබා ගන්න. අපි හරියට හිතනවා වගේ මේ රෝගේ සුව වුණාම ඉස්පිරිතාලට යනවා කියලා. මේ ලෙඩේ හොඳ වුණාම ඉස්පිරිතාලට යනවා කියන එක හරිද? ලෙඩේ තියෙන හින්දා නේද ලෙඩේ තියෙන වෙලාවට නේද ඉස්පිරිතාලට යන්න ඕනේ? එහෙනම් ඒ වගේ ජීවිතයේ දුක එන නිසායි මේ තරම් ප්‍රශ්න, මේ තරම් ගැටලු, මේ තරම් අපහසුකම් ජීවිතයට ගලාගෙන එනවා. ඒ නිසයි ධර්මයක් හොයන්න ඕනේ. ඒ නිසයි දෙහැමි උත්තරයක් ඕනේ. ඒ නිසයි දුකෙන් මිදීමේ මාර්ගයක යන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඔය ප්‍රශ්න, ගැටලු, නයතුරු දුක කියන එක නැත්තම් එහෙම ධර්ම කොහෙ නැහැ. දුකෙන් නිවීමේ මඟ කොහෙ නැහැ. මම දිගට ගොඩක් විස්තර කරන්නේ නැහැ, ගැඹුරු විස්තර කරන්නේ නැහැ. නමුත් එක දෙයක් මතක් කරනවා. මම පොඩි කාලේ ඉඳලා හැදුණු වැඩුණු ගම්පියස මට එක පැත්තකම මේ ගෙදර විතරක් නෙමෙයි මේ බොහෝ දෙනෙක් ඥාතිවරු ආදරෙන් මතක් කරනවා. දුවන්නන් වාලි දුවන සමාජ රටාවට එකතු වෙලා හේතුවන් දෙපා කියන එක ගොඩාක් දිනක් නිතර ඉපදිලා නිතරම මැරෙන අය බොහෝම ටික දිනයි සසර පරතරක් හොයන්නේ. බොහෝම ටික දිනයි ජීවිතේ වටිනාකම තේරුම් ගන්නේ. මේ බුද්ධෝත්පාද කාලී මනුස්ස ජීවිතය අපිට හැමදාම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවෙන් වැඩ ගන්න කියන එක මතක් කරනවා. මේ ශාසනයේ වටිනාකම තේරුම් ගන්න කියන කාරණාව මතක් කරනවා. අපි මෙහෙම කිව්වොත් බුදුහාමුදුරුව පහළ වෙච්ච රහතන් වහන්සේලා ඉන්න කාලේ අපි මිනිස්සු වෙලා හිටියනම් ඉන්න ඇති කියලා අපි අනුවාද කරන හිටියා. එදත් අපිට දූ දරුවෝ හිටියා ගෙවල් දරුවල් තිබුණා. අනේ දරුවන්ට කන්න බොන්න දෙන්න ඉස්කෝල වලට ගෙනියන්න ඒ වගේ වැඩ කටයුතු තිබුණ හින්දා අපිට විහාරයට ගිහිල්ලා රහතන් වහන්සේලා හිටියත් බණ ටිකක් අහන්න ගෙලනවත් තිබුණේ නැහැ. එදා වමනාවක් තිබුණේ නැහැ, වෙලාවක් තිබුණේ නැහැ. අපි අපේ යුතුකම් ටික අප්‍රමාදීව කළා. කලන්න බැය වුණා. දරුවෝ ගෙවල් දුරවල් හැදුවා, දරුමල් හැදුවා, එයාගේ යුතුකම් කළා. ඒ බලහත්කාර දෙවියන්වත් තිබුණේ නැහැ. කලමයි අපේ ජීවත් වෙද්දී විමුක්තිය නාව තත්හැරි බුදුහාමුදුරුවන් වූ ධර්මය කලමයි අතහැරි විශ්වාසය තේරුයි. අපි අනිත්‍ය වෙන වෙනස් වෙන ගෙවල් ගැන, දරුවෝ ගැන, විපරිණාම වෙන වස්තුන් ගැන විතරයි අපි විශ්වාසය තියන්නේ. ඒකමක් නෑ. තණ්හාව අයින් කරගන්න බැරි වෙච්ච නිසා ඊ අපි හදපු දඟුවන්ට ගෙවල් වලට විමුක්තියේ මාවත කළමාත හදපු නිසා අපි සතර උපන්නා. දැන් අනේ අපි වෙනුවෙන් නේද අපේ අම්මා අපේ අප්පච්චි සසරට වැටුනේ? අපිව බල අපේ මුන්න බලන්න ගිහිල්ලා නේද බණ ටිකක් අහන්න නැති වුනේ? අපි මේ අයට උපකාර කරන්න ඕනේ කියලා ඕගලන්ට වතුර උගුරක් දෙන්නත් හතර දරුව වෙනවද? අද ඒ අය කවුද කියලා දන්නවද? අද ඕගලන්ගේ දරුවන්ගේ යුතුකම් ටික කරන්ද, ගෙවල් හදන්න ගිහිල්ලා ඕගලන්ට බණ දහමක් අහන්න වෙලාවක් නැති වෙලා, කාලයක් නැති වෙලා, මගේ බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙච්ච වෙලාවේ දේශනා කළ සසර දුක්ගිනි නිවන ධර්මය ජීවිතේ ලං කරගන්න තරම් ඉඩක් නැති වෙලා එච්චරට උගුල්ලන්ට වටිනා වෙලා ලෝකේ දේවල් මගේ බුදුහාමුදුරු දේශනා කරන ධර්මයේ වටින් නැති වෙලා ඒක සාමාන්‍ය දෙයක්. ඉඳ තිබුණු ජීවිතයට ගන්න පුළුවන් ඕන දෙයක්. නමුත් මගේ දරුවා මට ඕනෙමයි. මේ ගෙදර මට ඕන නම් ඒවා මගේමයි වෙනවා. කලමයි අද විමුක්තිය මාවත උගුලට ඇත්තකින් කියලා තියෙන්නේ. අද උගුල කෙලෙස් වල මූණ බලලා, දරුවන්ගේ මූණ බලලා, ගෙවල් දොරවල මූණ බලලා තියෙන්නේ. කමක් නැහැ. නමුත් මේ තණ්හාව ඉක්මවා ගන්න දරුව ආයෙත් සසරට වැටුණොත් උගුල හිතනවාද මේ ගෙවල් දොරවල මේ දුවා දරුවෝ කියලා? අපි හැම කෙනෙක්ම මේ වගේ තැනකින් අසරණ වෙලා රැවටිලා ඉන්නේ. ඉන්න හැම කෙනෙක්ම තේරුම් ගන්න, ජීවිතයට පිහිට කරගන්න, ජීවිතයට සරණක් කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. පින්වත්නි, සරියුත් මහ රහතන් වහන්සේ ලෝකයට මහ විශාල සේවයක් කරලා පිරිමව පාණ්ඩ කිට්ටු කාලේ ලෝකයට මෙන්න මෙහෙම අවවාදයක් කරනවා. උභේන නිදම් මරණමේව නා මරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනසත කනෝවා මා උපච්චකාති කියලා. දෙපසින්ම මරණයයි, මැරිලා ඉපදිනවා ඉපදිලා නැරෙනවා. දෙපසින්ම මරණයයි. නා මරණං පච්චාවා පුරේවා, නොමැරීමක් පෙරවත් පසුවත් නැහැ. පටිපජ්ජත මා විනසත, මේ ධර්මයේ හැසිරෙන්න විනාශ වෙන්න නම් එපා. කනෝවා මා උපච්චකාති, මේ ක්ෂණ සම්පත්තියේ බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතය අතහැර ගන්න එපා කියලා මේ අවවාදෙන් අවවාද කළයි ශ්‍රීයුත් මහ රහතන් වහන්සේ පිරුවන් පැවැවේ. ඉතින් පින්වත්නි, ඕගොල්ලන්ට මතක් කරනවා, ඕගොල්ලෝ දක්ෂණ තමන්ගේ ජීවිතයට තමන් පිහිට කරගන්න මේ ඊට කාලයයි කියලා. මම මම ප්‍රසිද්ධිය කියන්නේ නම් එක කාරණාවක් මම අද මතක් කරනවා. මේ ලෝකේ තමන්ගේ ඇහැ හරි අතක් හරි කකුලක් හරි නැති වුණොත් එයා හිතේ මගේ ජීවිතේම කාලකන්ණි වුණා, අසරණයි කියලා. ලෝකේ ගොඩාක් අසරණයි. කිසිම කෙනෙක් ඒ හේතුව නිසා සතුටු වෙන්නේ නැති වෙන්නේ. නමුත් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැති මගේ පාදේ නැතිවීම ගැන මන්තරම් සතුටු වෙන කෙනෙක් මේ මුළු ලෝකෙම නැතුව ඇති. මගේ එක කකුලක් නැති වුණාට මට පුළුවන්කම ලැබුණා, මට පුළුවන් වුණා අර්ථපාය හතරම නැති වෙන සංසාරයෙන් මිදෙන්න. ඒ තැනකට එන මාවතක් හොයාගන්න, ඒ මාවතකට අද දරි වුණා මට මේ භව ගමනේ විතරයි ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. මට ඕනේ ඒ සැනසීම කියන එක ඕගොල්ලන්ට ලබා දෙන්න. ඕගොල්ලන්ගේ මනසෙත් ඒ සැනසීම ලැබෙනවා දැකින්ද මම කැමතියි. මගේ මනස තුල තියන්නේ මේ ධර්මයේ කිරින් ගොඩනගන විශ්වාසයක්, ප්‍රත්‍යක්ෂ භාවයක්. ඉතින් ඕගොල්ලෝ මේ ධර්මයට ආවොත් තේරේ දුක කියන එක තියෙන්නේ අපි උපද්දවා ගන්න දේ තුල මිසක බාහිර දේ තුල නෙවෙයි කියලා. මම මේ ටික මතක් කළේ අපි බය යමක් අතහරින්න. මේ සිංහාන බිම දාන්න ගත්තොත් බිඳේ කියලා අතහරින්න අපි බයයි. හැබැයි අපි අමතක නොකොට යුතුයි, මම අතහරින් නැති තාක් තව කවුරුත් අල්ලගන්නේ නැහැ. මම ඇත්තටම අතහරින් නැද්ද තව කවුරුත් අල්ලගන්නේ නැහැ. ඒ වගේ ඒක මම කිව්වේ අනිත්‍ය මේ ලෝකේ දේවල් අල්ලගන්න අපි අතහරින් හරි බයයි. අනේ මගේ දරුවෝ මගේ දේවල් මේවට මොනව වේද කියලා. දැරි වෙලා හරි අපිට ඒක හිතකින් අතහරින්න පුළුවන් මොනවද? හිතන්නේ බා අපි නැති උනා කියලා විනාශ වෙයි කියලා ඒක අල්ලගන්නවා. මේ ළඟදි මම ඕම වෙන කරලා අපි ස්වාමීනාන්දේ නමකටම ඕකේ තිබ්බා දුන්න ස්වාමීනාන්ද ගන්න කියලා ගත්තේ නැහැ. මම එකපාරටම කළා නැහැ. අංගල තකාල මම කෝ ස්වාමීනාන්ද ඔක තමයි ධර්මශාලාවේ ලෝකෙ කියලා. ඉතින් ඒක මම මතක් කළේ මේ පින්වතුන්ට එක දෙයයි මතක් කරන්නේ. මේ බුද්ධෝත්පාද කාලෙන් ප්‍රයෝජනයක් ගන්න කියන කාරණා විතරයි ඇත්තටම මට කියන්න පුළුවන්. මට කියන්න දේ ගොඩායි. නමුත් මට ඒකට මේ වෙලාව නෙමෙයි, කාලෙ නෙමෙයි. අපිට බොහෝ දෙයක් කරන්න, බොහෝ යමක් කරන්න අසංකීයක් අවශ්‍ය නැහැ කියන එකත් මතක තබා ගන්න. අපි ජීවත් වෙන්නේ බොහෝම ටික කාලයයි, බොහෝම කෙටි කාලයයි. මේ ඉන්න කෙටි කාලයේ, ඉන්න ටික කාලය තුළ ජීවිතේ කාමයට දිය කරන්න එපා කියන එක මතක් කරනවා. පුදු උපමාවක් කියලා ඒ වගේ වෙන්න එපා කියලා මම දේශනා නවත්තන්නම්. ඔගොල්ලෝ දන්නවා මැණික්, අපි කියමු කෝටි ගණනක් වටිනා මැණිකක්. ඒ වටිනා මැණිකේ වටිනාකම නොදන්නා නොදරුවේ කතේ තිබුණා. ඒ මැණික එයාගේ ජීවිතයෙන් අයින් කරන්න වියදම් කරන්න ඕනේ 150ක් නැත්නම් රුපියලක් විතරයි. 150ක රුපියලක ටොපියක් තියෙන මූලයක් අරගෙන දිහේ ගාලා මේ බලන්න පුතේ, මේක මොන තරම් රහද, මේක අරන් ඔබ දෙන්න කිව්වොත් මේක දෙනවා. ඇයි අතේ තිබ්බට රහද නෙන්නේ, වටිනාකම දැනෙන්න නුවන් නැහැ. වටිනාකම දැනෙන්න නුවන් නැහැ, අතේ රහද දැනෙන්නේ. මේක පෙන්නි පෙන්නි මේ දැනුමි පහකයක් තියෙනයි රහ දැනෙනවා. ඒ හින්දා සීන බෝලිය අරගෙන කෝටි ගන්න කොටන මැනික අතහරි දෙනවා. එවිලෙම තියෙන විපාකය බලලා. නමුත් තාම නැති වුණාද ඒක මහා වටිනාකමක් තියෙන එක දකින්න තරම් නුවන් නැහැ. එතකොට ඔක වටිනාකම දන්න කෙනෙක් අතේ තිබුණොත් ඕක ගන්න පුළුවන් වේද රුපියල් 150ක් දෙලා. එතකොට ගුටි කන්න තමයි වෙන්නේ. නේ. ඒ උපමයෙන් මම උපමා කළේ මේ ලෝකේ තියෙන මැණික් අතරින්, හුවන් අතරින්, වස්තුන් අතරින් ඉස්සාමත්ම ශ්‍රේෂ්ඨම රුවන තමයි තුනුරුවන. හැබැයි ඒ තුනුරුවන තියෙන්නේ වටිනාකම නොදන්න නොදරුව අතේන. එයාගේ ජීවිතයෙන් තුනුරුවන් නැමැති වස්තු අයින් කරන්න දෙන්නේ 750ක් නැත්නම් රුපියල් 3000 බෝල ඇති කරයි. ඇහැට ප්‍රියමනාප රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රස කෑමක්, කයට මිහිරි ස්පර්ශයක් ලබා දුන්නොත් ඒක දැන් දැනෙනවා දිට්ඨ ධම්මවල. පේන්නේ නැහැ මනසට වටිනාකම නුවණ නැති නිසා. අර කොල්ලන් ඇකුල දෙයිම කරනවා. අතහරින වටිනාකම යුක්ත ඉමෙන්ක ගන්නවා සිම්බෝල. එයාගේ ජීවිතෙන් තුනුරුවන් අයින් කරන්න මායයාට දීලා තියෙන 750ක් විතරයි කියන එක මතක තබා ගන්න. 750ක් රුපියලක් දීලා හැබැයි මිල කරන්න බැරි වස්තුවක් එයාගේ ජීවිතෙන් අයින් කළා කියන එකත් මතක කරන්න එපා. ඒ නිසා තුනුරුවන්ගේ වටිනාකම දන්නා කෙනෙක් ළඟනම් තුනුරුවන් වැඩ ඉන්නේ. එයාගේ ජීවිතේ අයින් කරන්න බැහැ 750ක රුපියලක සීන් බෝඩකින්. කියන්නේ ඇහැට රූප මාත්‍රයක්, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශයක් ලබා දීලා එයාව චාත කරන්න බැහැ, රවට්ටන්න බැහැ. එයා දන්නවා මේක නෙමේ ජීවිතේ, මේ අවුරුදු 50ට නෙමේ ජීවිතේ කියලා කියන්නේ. අවුරුදු 50ටම දුක් නැතුව හිටිය සසරෙ මෙතන ඉවර නැහැ. මම ගතේ අවුරුදු 50කට 60කට තියෙන නිදුක් බව නෙවෙයි, සදාතනික නිදුක් බවයි කියලා තුනුරුවන් ළඟ තියාගෙන සීල පොල යන්න කරනවා කියන එක දෙන්නේ ඉදීමයි. ඒ වගේ ජීවිතේ නිවැරදිව තෝරගෙන ජීවිතේ සැනසෙල්ලක් ළඟා කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන එකත් මතක් කරනවා. බොහෝ බෞද්ධ හැටියට, බුද්ධිමතුන් හැටියට ඇදහිමකින් තොරව ප්‍රත්‍යක්ෂයෙන් දැක්ක යුතු නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතු පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතු වටිනා දහමක් තියෙනවා. ඒක අපි සෙවිය යුතුයි කියන කාරණාව තදින්ට කුණක තියාගෙන ජරා මරණ සංඛ්‍යාත අපේ ජීවිතය, මේ ජීවිතයේදීම අජරාමර නිවනට හුවමාරු කරගන්නවා කියලා අධිෂ්ඨාන කරගෙන උත්සාහවත් වෙන්න කියන කමසක් කරමින් මේ දේශනාව අවසන් කරනවා. හැම දිනකට මේ දේශනාව උතුම් නිවන් පිණිස පාරමිතාවක්ම වේවා.